जन्मभूमि
अंकदीप विजय भूमि उदार मातृभूमि मातृभूमि।
ओकलैंड एक साथ श्रीलंका संघ දැනුම විනෝදය අවබෝධය සතුට සහයෝගය සමග ගුවන් මං පිටි ඔබ වෙත එන සාර සංග්‍රහ.
ආදි සිංහදේ
ඔබට කේන්ති ගියාම මොකද වෙන්නේ? තවත් කෙනෙකුට බැන වදිනකොට ඔබට තරහා ගිහිල්ලා ඔබ හයියෙන් කතා කරනවා. ඒ තැනත්තත් ඔබ කියන දේ තේරුම් ගත්තට පස්සේ යත් හයියෙන් කතා කරනවා. කේන්ති ගියාම තරහා ගියාම දෙන්නෙක් හයියෙන් කතා කරන්නේ ඇයි? එකිනෙක හයියෙන් බැනවදින් බැන වැදගන්නේ ඇයි? මේකට විද්‍යාත්මක හේතුවක් තියෙනවා. විද්‍යාත්මක හොයාගෙන තියෙනවා දෙදෙනෙකුට තරහා ගියාම ඒ දෙදෙනාගේ සිතුම් පැතුම් එක්වරම එක් නිමේෂයකින්ම ඈත් වෙනවා කියලා. දැන් ඔබ හිතාගෙන යනවා අද මම එයාට හොඳ දෙකක් කතා කරනවා කියලා. නමුත් ඒ තැනත්තා හෝ තැනත්තිය දන්නේ නැහැ ඔබ ඉන්නේ හොඳ වයින් දෙකක් කතා කරන්න කියලා. ඔබේ සිතුම් පැතුම් ඔබේ හදවත දැන් ඒ පුද්ගලයාගෙන් ඈත් වෙලා තියෙන්නේ. ඔබ ගිහිල්ලා හොඳ වයින් දෙකක් කතා කරනකොට මුලින් සමහර විට ඒ පුද්ගලයා බොහොම හෙමින් කතා කරයි ඔබට. ඇයි ඔබට මොකද වෙලා තියෙන්නේ? ඇයි මට මෙහෙම කතා කරන්නේ? ඔහුගේ හෝ ඇයගේ ඉවසීමේ සීමාව පැනනට පස්සේ එයත් හයියෙන් කතා කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපේ හදවත් සිතුම් පැතුම් එකිනෙකාගෙන් ඈත් වෙනවා. එහෙම ඈත් වුණාම අපේ සිරුර අපිට කියනවා ඒ තනත්තගේ කන ඇහෙන්නේ නැහැ කියලා. ඒ තනත්තාගේ හෝ තනත්තියගේ සිරුරත් එයාට කියනවා මේ කතා කරන්න කෙනායි කන ඇහෙන්නේ නැහැ කියලා. ඉතින් දෙන්නම හයියෙන් කතා කරනවා. කේන්ති ගියාම තරහා ගියාම අපි හයියෙන් කතා කරන්නේ ඔන්න ඔය හේතුව හින්දා. හිතන්න තුරු වදුලකට වෙලා මුහුදු වැල්ලේ එහෙමත් නැත්නම් නිසංසල තැනකට වෙලා කතා කරන ආදරවන්තින් දෙන්නෙක් ගැන මේ දෙන්න කොඳුරනවා, මේ දෙන්න මුමුණනවා, මේ දෙන්න කතා කරන දේ ඒ දෙන්නට විතරයි ඇහෙන්නේ, වෙන කාටවත් ඇහෙන්නේ නැහැ. එහෙමනම් ඒ ආදරවන්තින් දෙදෙනාගේ හදවත් සමීපයි, ඔවුන්ගේ සිතුම් පැතුම් සමීපයි. හැබැයි ති යම් හේතුවකින් ඒ දෙන්නත් තරහ වුණොත් ඒ දෙදෙනාගේ හදවත් ඈත් වෙලා යනවා. ඒ නිසා ඔබේ හදවත් තවත් කෙනෙක්ගෙන් ඈත් කරගන්න නම් එපා.
අපි ඈතට ඈතට පානගලා ඝනවනන්තරේ අතරමං වෙමු වසන්ත මල් ගුමුවේ. අපි ඈතට ඈතට පානගලා ඝනවනන්තරේ I'm
බුදු පිළිම නෙලීම පිළිබඳව අපේ රටේ ප්‍රවීණතම ස්වාමින් වහන්සේ මාපලගම විපුලසාර හිමියන් නිවසේ තබාගෙන වැඳුම් පිඳුම් කරන පිළිම වහන්සේ පිළිබඳව විපුලසාර හිමියන් පවසා ඇත්තේ මේ විදියට. පිළිමය නෙලා ඇත්තේ මැටිවලින් නම් ඉතා හොඳයි. ඔබ කියන ගාථාවල ශබ්ද සංඛ්‍යාතයන් හොඳින්ම අවශෝෂණය කරගන්නේ මැටි පිළිම වහන්සේලා. උප නොදමන තීන්ත වර්ගයක් ආලේප කර ඇතනම් හොඳයි. පිළිම ආසනයේ අත්හැර පිළිමේ උස ඔත්තේ ගන්නක්. ඒ කියන්නේ 1 3 5 7 ආදී වශයෙන් විය යුතුය. පිළිමේ නේත්‍රා යුගලම බිමට හැරවී තිබිය යුතුය. ඒ කියන්නේ අඩවන් දිනෙතක්. වඳින පුදන ඔබේ දිනෙත් සමග එක එල්ලේම පිළිම නේත්‍රා නොගැටිය යුතුය. ඔබ අසා ඇතිනේ පිළිමවලට net තවන්නේ කන්නාඩියකින් බලාගෙන. බොහෝ නිවෙස්වල වෙනත් ආගමික නායක නායිකාවන්ගේ පිළිමත් බුදු පිළිම සමග වන්දනාමාන කෙරෙනවා. මේ පිළිම දෙකට ඔබ දල්වන පහන් ආලෝකය එකිනෙකට නොගැටිය යුතුය. අනිත් ආගම්වල පිළිම සමග සම මට්ටමක බුදු පිළිම තබන්නට එපා. ඔබේ ඉනට පහලින් තවා බුදු පිළිම වඳින්න එපා. ඔබ කොකාකෝලා පානය කරන කෙනෙක්ද? එහෙමනම් ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් පිරිසිදු වේවි. යම් තරලයක ආම්ලික බාෂ්මික බව මනින්නේ එහි ඇති හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණයින්. මේකට අපි කියන්නේ pH අගය කියලා. ආශුද්ධ ජලයේ pH අගය 7යි. ඒ කියන්නේ එම ජලය උදාසීනයි. ආම්ලික නම් මෙම අගය 1 2 3 ආදී වශයෙන් 7ට අඩු වෙනවා. බාෂ්මික නම් 7ට ඉහළ යනවා. කොකාකෝලා වල pH අගය 2ට ආසන්නයි. ඒ කියන්නේ කොකාකෝලා ආම්ලිකයි. කොකාකෝලා ටිකක් ඔබේ නාන කාමරේ බිත්තිය සිංක් එකේ දුර්වර්ණ මෝල්ඩ් තැන්වලට ඉස මද වේලාවක් තිබින්නට හැර පිස දමන්න අපූර්ව දිස්නයක් ඔබට ලැබේවි. ඒ නිසායි අපි කීවේ කොකාකෝලා බීමෙන් ඔබේ ආහාර මාර්ගය පිරිසිදු වේවි කියලා.
සුපෙන්දී සිතිනා සද කතාව මා පතනා හැඟුම්දී පෙනිනා ඔබ නිසාම කතාව මා පතනා හැඟුම් වී පිනිනා ඔබ නිසාම මානි වෙනා
තුම් කීර්ති දල්විස් මේ රටේ හිටපු ප්‍රබලම සංදිවේදකයා භාෂාවේ සියලු විධික්‍රම භාවිතා කරමින් ගීත 4000කටත් අධික සංඛ්‍යාවක් නිර්මාණය කරපු ගීපද රචකයා. ඒ විතරක් නෙමෙයි සම්මතය ඉක්මවා යමින් අලුත් කලාවක් හොයාගත්තු කලාකරුවා. මේ අපූර්ව මිනිසා අපෙන් උදුරගන්නේ හරියටම 1989 අවුරුද්දේ ජූලි මාසයේ 31 වෙනිදා මේ වගේ රාත්‍රියක මේ වෙලාවට බොහොම ආසන්න වෙලාවකදී. ඉතින් ඒ සොඳුරු මිනිසාගේ ජීවිතය නැති කිරීමේ සාපය සහ පාපය අපි මේ මොහොතේ විඳවමින් සිටිනවා.
අද මේ සටහන ඔබට තබන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයේ මගේ මුල්ම ගුරුවරයා, පසු කාලයක මගේ සමීපම මිතුරෙකු බවට පත්වුණු මාධ්‍ය දැවැන්තයෙකු පිළිබඳව මතක සටහනක් ඔබට ගෙනෙන්නට. මේ දැවැන්තයා ප්‍රේම කීර්තිද අල්විස්.
ඉතින් සම්මුගායනාවට සහභාගී වෙන නිසා කවදාක තින්දුව කියන අවස්ථාවක් හම්බෙන්නේම නැහැ. ඔය මිනිහට කරුණාදාන ජයග්‍රහයිය කියව මට කතා කරලා මේ තමුසි සින්දු කියන්නේ නැහැ හරියට. මේ අඩුවානේ මේ පිටරට කරගෙන කියවන්න පුරුදු වෙන්න කියලා මුද්දරේ ගැන ලියපු මේවා ළමා පිටට ආපලෙම පණ දුන්නා කියවන්නේ.
සමරවීර මුදලිගේ ඩොන් ප්‍රේම කීර්ති දල්විස් විසින් හුදී ජන පහන් සංවේගයේ උදෙසා සකස් කොට ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ එක්තරා වැඩසටහනක් නිමවටපත් උනේ ඔන්න ඔය ආකාරයට. මේ සාමාන්‍යයෙන් වැඩසටහනක් අවසන් කරන සාම්ප්‍රදායික ක්‍රමය නම් නෙමෙයි. මේ ප්‍රේම කීර්තිද අල්විස් නම් ප්‍රවීණ ගේයපද රචකයා, ප්‍රවීණ නිවේදක ශිල්පියා, කොටිම කිව්වොත් ප්‍රවීණ ජනමාධ්‍යවේදියා, එකල විද්‍යුත් මාධ්‍යවල නිම්වලලු පුළුල් කොට නව මගකට මාධ්‍යගත් කෙනෙක්. රූපවාහිනී වැඩසටහන් වලට ඉදිරිපත් වන්නට රූමත් කඩවසම් අයකු වීම අනවශ්‍ය බව ක්‍රියාවෙන් පමණක් නෙමෙයි කතාවෙන් දුප්පු කලායක ප්‍රේම කීර්ති. ගුවන්විදුලියේ ළමා පිටියට මා පය තබන විට ප්‍රේම අයියා ඒ ළමා පිටියේම ජ්‍යෙෂ්ඨ ශිල්පියෙක්. මල්ලියාවේ සින්දු කියන්නද, පිටපත් ලියන්නද, කියවන්නද, සමූහ ගායනයටද ප්‍රේමයා මුලින්ම මගෙන් ඇසූ ප්‍රශ්න වෙලයි ඒ. දන්නේ නැහැ. ඔඩිෂන් එක පාස් වුණා, මට ලියුමක් ආවා, මං ඉතින් ආවා. මගේ උත්තරය මට තාම මතකයි. නොනවතින සිනහ මූණක්, තෙල්ගා ඔළුවට ඇලෙන විදිහට පීරපු කොණ්ඩයක් සහිත මේ අයියා යමක් කමක් දන්නා කෙනෙකු බව මගේ පුංචි සිතට දැනුණා. සිහින් උඩු රැවුලක් ඇති ප්‍රේම අයියා විදිහටම ක්‍රීම් ගා පීරපු කොණ්ඩයක් ඇති කොටු අත්කොට කමිසයක් ඇඳ ලා අලුපාට කලිසමක් ඇඳ ප්‍රේම් අයියා වගේම සිනහවකින් පිරුණු මූණක් ඇතිව ඒ ආවේ කරුණාරත්න අබේසේකර ශූරීන්. ඔක්කොම අසුන් වලින් නැකිට්ටා. ගුවන්විදුලියේ 6 වන මැදිරියේ, එහෙම නැත්නම් දැන් තේවිස් ගුරුගේ මැදිරියේදී අපව මුලින්ම බාර වුණේ ප්‍රේම කීර්තිද අල්විස් නම් ඒ ප්‍රවීණයාට. එසේ හමුණු ප්‍රේම් අයියා මේ අනතුරුම නෑ, ඔහු මරා දමන තුරුම මගේ හිතවතෙක් වුණා. මුලින් ප්‍රේමයිය මට කිව්වේ මල්ලි කියලා. ඒත් කාලයක් ගත වෙනකොට මල්ලි නිකම්ම මචං වුණා. ඒත් අදටත් මේ දැනුත් ඔහු මට එක්ක ප්‍රේම කීටි දල්විස්, එම නැත්නම් ප්‍රේමයියා. ප්‍රේමයියාගේ උපත විපත ගැන ඔබ හැම කෙනෙකුම දන්නවා. ඒත් ඇසුරු කළ ඉතාමත්ම කෙටි කාලය තුළදී ප්‍රේමයා පිළිබඳව මා දන්නා දේ කියන්නම්. ප්‍රේමයාගේ මුල්ම ගීතයත් ඔහුට අභියෝගයක් වුණා. ගායන ශිල්පියෙකුට හා ශිල්පිනියකට යුග ගීතයක් ලිවීම පහසු දෙයක්. ඒත් ශිල්පීන් දෙදෙනෙකුට හෝ ශිල්පිනියන් දෙදෙනෙකුට යුග ගීතයක් ලිවීම අසීරු වැඩක්. මල්කාන්ති නන්දසිරි, එවකට මල්කාන්ති පීරිස් හා රූපා ඉන්දුමති යන ශිල්පිනියන් දෙදෙනාට යුග ගීතයක් ලිවීම ඔහුගේ මුල්ම අභියෝගය.
දවසක් හැන්දෑවම මම එනකොට රූපා ඉන්දුමති රංජිනි මල්කාන්ති පීරිස් එතකොට දැන් මල්කාන්ති නන්දසිරි ගීතයක් සරලගීයකට සරලී වැඩසටහනට කියන්න ඇවිල්ලා ඒ ගීතය වචන අනුමත කරලා නැහැ. නමුත් ඒ වෙලාවේ රෙකෝඩින් එක තියෙන්නේ. ඒ කියන්නේ පටිගත කරන්න ඕනේ. මම මේ ජාතිපුර වැඩසටහනට ඇවිල්ලා රෙන්දසේවි මැදිරියේ ඉන්නකොට ඒගොල්ලෝ දන්න සාමාන්‍ය ওই කවියෙන්දක් පත්‍රවල එහෙම ලියලා තියෙන නිසා මම අනුමත කර කරන්න පුළුවන් කියලා. පස්සේ රූපයින් දුවදිත් මල්ගන්ධිත් ඇවිල්ලා කිව්වා මේ අනේ ප්‍රේම ගීත මෙහෙම රැකලා තියෙනවා. දැන් මේක කොහොමද රෙකෝඩ් කරන්න ඕනේ? මේ සින්දුවට වෙන වචන ටිකක් දාලා දෙන්න කියලා. ඉතින් මේක කාන්තාවන් දෙදෙනෙක් ගායනා කරපු යුග ගීයක් නිසා ඒකට අදහසක් කල්පනා කරලා මම ලිව්වා මේ හදපු දසුනේ සෙනෙහස බැඳුනේ යුගයක පේසටහන් මැත්තේ ප්‍රාණිත එක්කලාගෙන ජීවන මීවිදු කඳුලක් කියලායි ඔබ ළඟ ඔහු ළඟ ඔබ මින් මා ඇත්තේ කියලා. ඒක තමයි මගේ පළවෙනි ගීතේ. මට මතක ගීතේ මම ලිව්වේ විත්තිර හේතු කරලා කොලි කරදාසි. එතනින් ගියා මඩල රත්නායක මහත්මයා. ඔක බලාගෙන ගියා. ඊට පස්සේ නවත් අන්න ගාලා කිව්වා මේ ප්‍රේම ගීතයේ විත්තිවලට කණුවලට දීලා සින්දු ලියන්න පුරුදු වෙන්න එපා. ටිකක් කල්පනායි සින්දු ලියන්න ලියනවා නම් කල්පනා කරලා සින්දු ලියන්න පටන් ගන්න කියලා. එතනින් තමයි සින්දු ලියන්නේ කලාව පටන් ගත්තේ.
හද පුද අසුනේ සෙනෙහස බැඳුනේ. හද පුද අසුනේ සෙනෙහස බැඳුනේ. යුගයක පියසට
සුනිල් ආර්යරත්නයන් සඳහන් කරන විදිහට ප්‍රේමයා පොත්පත්තර කියවන කෙනෙක් නම් නෙමෙයි. ඒත් තම කෑම බිල උතාගෙන යන පත්තරය කෑම කන ගමන්ම කියවන ආකාරය ගුවන්විදුලියේදී හැම කෙනෙක්ම දැකලා තියෙනවා. ඔහු දැනුම් සම්භාරය එකතු කරගන්න ඇත්තේ ඒ විදිහට. 70 දශකයේ ගුවන්විදුලියේ සෙනසුරාදා දිනවල ප්‍රචාරය වූ සනිදා සාදේ නම් වැඩසටහනේදී ප්‍රවීණ නිවේදක නිවේදිකාවන්ට පැයක බැගින් කාලයක් වෙන් කර තිබුණා. අනිත් සියලුම නිවේදක නිවේදිකාවන් තම පැයක කාලයට සූදානම් වෙන්නේ සතියක පමණ වෙලෙ ඉඳලා. ඒත් ප්‍රේමයියා තම පැය ලියාගෙන ඉන්නේ එදා මිලදී ගත්තු බස් ප්‍රවේශ පත්‍රේ ඒ ටිකත් පැයකට වැඩි තරම්. දවසක් ඔහු ඔහුගේ ශනිදා සාදය පැය ආරම්භ කළා. මුලින්ම ඔහු අසන්නන්ට කිව්වේ පරණ පත්‍රයක් අරගෙන දෙකට හතරට නවන විදියට. අසන්නන් බොහෝම දිනක් තම ගුවන්විදුලි යන්ත්‍රයේ ඉදිරියේ ඉඳගෙන ප්‍රේමයියා කියන දේ කළා. ඒ අතර ගීතයක් ප්‍රචාරය කළා. ලිපි කියෙව්වා. දැන්වර පත්‍රයේ තීරු තීරු වලට පුංචි කෑලි වලට ඉරලා සාලේ එමේ අත දමන්න කියලා ඔහු අසන්නන්ට කිව්වා. අසන්නන් එහෙම කළා. ඒ අතර තවත් ගීත වාදනය කළා. දැන් වැඩසටහනේ අන්තිම විනාඩි කීපය. ප්‍රේමයියා සිනාසෙමින් කිව්වේ දැන් ඉතින් ගෙදර කොස්ස අරගෙන එහෙමෙහි විසි කළා දාපු කඩදාසි අතු ගාලා දමන්න කියලා. අන්තිමට ඔහු කිව්වේ ගියවුල් කළොත් අස් කරන්නත් පුරුදු වෙන්න කියලා. තවත් සෙනසුරාදා දවසක ප්‍රේමයියාගේ සනිදා සාල්දේ තිබුණු මොහොතේ ගුවන්විදුලියේ පස්වන මැදිරියේ වික්කරත්නායකයන්ගේ ගීත පටිගත කිරීමක්. ගීතයක් වාදනය කරන්නට සහාය ශිල්පීන්ට කී ප්‍රේමයියා පස්වන මැදිරියට දිවාවා. මම දැන් ස්ටුඩියෝ එක කෙලින්ම ඔන් එයා දානවා. අනේ උඹලා අනවශ්‍ය වචන එහෙම කියන්න එපා. මගේ රස්සාව ඉවරයි. ආපහු තව මැදිරියට ආ ප්‍රේමයියා දැන් අපි යනවා අපේ පස්සන මැදිරියට. ඒ මැදිරියේ වික්ටර් රත්නායක අලුත් ගීත කීපයක් පටිගත කරනවා. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. ප්‍රේමයියා කෙලින්ම පස්සන මැදිරිය ගෝනට සම්බන්ධ කළා. ගීතයක් පටිගත වන ආකාරය ගුවන්විදුලිය තුලදී අසන්නන් මුලින්ම ඇසුවේ ප්‍රේමයියාගේ. රචනය ප්‍රේමකීර්ති දල්විස් සංගීතවත් ක්‍රියාචාර්ය වික්ටර් රත්නායක ගායනා කරන්නේ ශ්‍රීමති තිලකරත්න. Thank you. රූපවාහිනිය සඳහා ප්‍රේමකීර්ති දල්විස් නිර්මාණය කළ සැරිසර අඳුන වගේ වැඩසටහන් එදා කොතරම් ජනප්‍රිය වී තිබුණාද? ටයිටස් තොටවත්ත මහතාගේ දෙබස් කැවූ ළමා වැඩසටහනක් වෙනුවෙන් ගීතයක් ලියන්නට යයි ටයි මහතාගෙන් ප්‍රේමකීර්ති දල්විස්ට ආරාධනාවක් ලැබුණා. දින සති ගණන් ගත වෙලත් ප්‍රේමයියා මේ ගීතේ ලියා දුන්නේ නැහැ. දසක් ප්‍රේම්ට ටයි මහත්තයා ටිකක් සැරෙන් කතා කළා. ප්‍රේම්, උඹට බැරි නම් කියපන්, මම වෙන කාට හරි කියලා ලියා ගන්නම්. ප්‍රේම් අයියා කෙලින්ම ගියේ රූපවාහිනී යාපන ශාලාවට. දින සති ගණන් ගත වෙලත් නොලිවුණු ගීතය ලියන්නට ප්‍රේම් අයියාට ගත වුණේ ඉතා සුළු කාලයක්. මේ ගීතය
පක්ෂිංගලට ආසයි කියන්නේ හොඳට
පුනේ සුවඳ දෙන්න බැයි
කියලා බෑ. අතුලෙ මුනේ පියාඹන්න බැයි කියලා බෑ.
අත් ලැබුනේ වැඩ කරන්න බෑයි කියලා බෑ.
මේ ලෝකේ කිසිම දෙයක් බෑයි කියලා
යුතුකම් ඇතයි තු කරන්න බෑ කියලා බෑ.
නගේ මලේ කිසිම දෙයක් බෑ කියලා බෑ. බෑ කියලා බෑ කියලා බෑ. බෑ කියලා බෑ
කියලා බෑ. බෑ කියලා බෑ කියලා බෑ. මොකද විමිට වැඩිනු රෝදි කොහොමද
යල්ලගන්නේ? ප්‍රේමකීර්ති දල්විස් නම් මේ මාධ්‍යවේදියා කිසිම දවසක පක්ෂ දේශපාලනයේ වෙනුවෙන් එක් පක්ෂයකටවත් උදව් කළේ නැහැ. ඒත් කිහිප වරක්ම ඔහුගේ වැඩතහනම් කළේ වරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් තවත් වරක් UNP එකටත් උදව් කළා කියලා. ගාමිණී ෆොන්සේකා නම් රංගදරයාට ප්‍රේමයියා මහත්සේ ආදරේ කළා. පක්ෂයක් වෙනුවෙන් නෙමෙයි, ගාමිණී ෆොන්සේකා වෙනුවෙන් දේශපාලන වේදිකාවක ප්‍රේමයියා කතා කළ බව මට මතකයි. යාපනයට, මාතරට දේශපාලන මාරුවීම් ලැබුණා. මේ මාරුවීම් හැම එකක්ම ප්‍රේමයියා ගීතවත් කළා.
ෆ්‍රෙඩි සිල්වාට ගීතයක් හදලා ඒ මාලවා මේක සංගීතවත් කරගන්න මම එතකොට මේ නාවල දීවන්නා මහාවිද්‍යාලයේ සංගීත උපගුරු හැටියට සේවය කරන කාලේ අපේ ගෙදර ෆ්‍රෙඩිත් එක්කලා ආවා. මේ මං හිතන්නේ අර විතරම මේ දඬුවම් මාරු වීම වලට මම හිතන්නේ එතුමා භාජනය වෙච්ච කෙනෙක් දැන් මේ ගීතය ලියනකොට කාලේ මට මතකයි මේ යාපනයේ මේ එහෙ ගුවන්විදුලි සේවයේ තමයි කටයුතු කරේ. ඉතින් මේ ගීතයේ වචන තිබුණේ මන්නාරම් පිටිවැල්ලේ මඩ තියවැල් ඕවිල්ලි කියන මේ වචන. කලාකරුවෙක් ඒ පරිසරයට ගියාම ඒ පාරිසරික ගුණය කොතෙක් බලපානවද කියලා මේ ගීයපද රචනා කලාවට. ඒ කියන්නේ යාපනයේ ඉඳි තමයි මේ කුණ්ඩුමණි කියන ගීතය ලිව්වේ. රුහුණු සේවයේ දඬුවම් මාරුව ලැබිලා තමයි මේ බාණෙන් බැඳ රජරට පිළිසින්නේ කියන ඉතාමත් අර්ථවත් ගීතය ලියලා දුන්නේ. එතකොට මම කියන්නේ මේ මෙතුමාට මේ මේ දඬුවමක් ලැබුණායි කියන එක ප්‍රශ්නයක් නෙවෙයි මේ ගීත ලියීමේ කලාවේදී. දඬුවමක් ලැබුණ අවස්ථාවවල ගිහිල්ලා එදින්දි බොහොම තැම්පත් මනසකින් බුද්ධියකින් මේ ගේපද රචනාව කරනවා. මම හිතන්නේ මේ 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 ගේපද රචනා කලාව ප්‍රේම්ටම ආවේනික ඔහුටම අනන්‍ය ගුණ තිබුණායි කියන එකයි මම කියන්නේ. මේ ෆ්‍රෙඩි සිල්ලාට මේ ගීතේ මා තනුව හදලා
මන්නාරම් පිටිවැල්ලේ මද තියවෙල් ඕ ජිල්ලේ මන්නාරම්
පසු පරපුරේ අයට උදව් කළා මිසක් ඔවුන්ව කපා හෙලන්නට ප්‍රේමකීර්ති ඩල්විස් කවදාවත් උත්සාහ කළේ නැහැ. මේ බවට ඌට පසුව ක්ෂේත්‍රයට හැම කෙනෙකුම සාක්ෂි දරාවි. ඒත් ප්‍රේමයයාගේ සමකාලීන ගීපද රචකයෙක් නිතරම පාහේ ප්‍රේමයයාගේ ගීත සහ ඔහුගේ නිවේදන ක්‍රමයත් ඔහුගේ වැඩසටහන් ඉදිරිපත් කිරීම ක්‍රමයත් විවේචනය කළා. මෙය එදා අපි කවුරුවත් කතා කළ සහ ප්‍රේමයයාගේ පැත්තට පක්ෂ වූ දෙයක් වුණා. මචං මං අරුට සින්දුවක් කිව්වා. දිනක් ප්‍රේමයයා අප සමග පැවසුවා. කාටද? කෑදත්තට. අපිට මේක තේරුණේ නෑ. සින්දු අහලා බලපංකු. මේ තියන්නේ
පංකිරිත්තා දක්කිට තරකෙට උඩ බැන බැන නටති. පංකිරිත්ති රබාන අරගෙන කරබාගෙන වයති. ඉංගේ පැටවුන් වටේට හිඳගෙන දෑතින් හඬ තලති. මේවා බලවත තනි කෑදැත්ති කීකි බීචි කියති. නැටුම පටන් ගත්තේ අහල පහල කිසිවෙකුටත් ඒකෙන් හිරිහරයක් නැතේ. කොහේ දයින්ද පැමුණු කෑදැත්තා වහලා අරගත්තේ. ඉන්නේ නැටුමට බාධා කරගෙන ඊය පටන් ගත්තේ. පාංකිරිත්තා තක්කිට තරකිට උඩ පැන පැන නටතේ. පාංකිරිත්ති රබාන අරගෙන කරබාගෙන වයති. ඉංගේ පැටවුන් වටේට ඉඳගෙන දෑතින් හඬ තලති. මේවා වල වල තනි කෑදැත්තෙක් කීටි බීචි කියතෝ. නවත්තා කේන්දියෙන් ආවා ඈදත්තාගේ කළුවත් අටුවෙන් අල්ල සෙලමුවා. පස්සමු සට සට ගාලා මොන මොන වදටීවා. අඟට කිත්තුවි මාද ගොළුවත් මීට සවන් දෑවා. අනුන්ගේ වැඩගැන විවේචනය කර කර ඉන්න වට වඩ. තමන් දන්නදේ හරියට කරපන් කියලා කියන. අනුන්ගේ වැඩ ගැන විචේචනය කර කර ඉන්න වට වඩ. තමන් දන්නදේ හරියට කරපන් කියලා.
1989 වනතුරු ප්‍රේමයයා ගැන කියන්නට බොහෝ දේ මට තිබෙනවා. 89 කියන්නේ අපි කාට කාටත් හිතට බය රැගෙන ආපු කාලයක්. රාජ්‍ය ත්‍රස්තවාදයත් සොහොයුරන්ගේ නිල නොවන ත්‍රස්තවාදයත් අප කොයි කවුරුත් බිය ගැන් වූ කාලයක්. 1989 ජූලි මාසෙ 31 වෙනිදා රාත්‍රිය තනිකරම නිදි නොමැතිව සිටි රාත්‍රියක්. කොහොම වුණත් ඒ කාලේ ගහකින් කොළයක් බිමට වැටුණත් අපේ හද ගැස්ම වැඩි වෙනවා. එදා රාත්‍රියේ මගේ ගුවන්විදුලි මිතුරෙක් ගුවන්විදුලියේ සිටම මට දුරකථන ඇමතුමක් දුන්නා. ප්‍රේමකීර්තිට වෙඩි තියලා. මැරිලද? හරි විස්තරයක් දන්නේ නැහැ. මුළුමනින්ම නිදි නොමැති රාත්‍රියක්. මුළු රාත්‍රියම නිහඬයි. මූසලයි. පොල්ගස්සකින් කුරුම්බැට්ටියක් වැටෙන හඬ පවා අපිට දැනුනේ වෙඩි උණ්ඩයක් නිකුත් වෙන හඬක් වගේ. ගුවන්විදුලියේදී මුල් වරට දුටු දවසේ ඉඳලා අවසන් වරට ඔහු දකින්න තුරු සිදු වූ හැම සිදුවීමක්ම මගේ මතකයට ආවා. සිනාපිරි මුහුණ, වම් පැත්තේ නල දත, ඔළුවටම ඇලෙනසේ පීරු කොණ්ඩය, මිතුරු සමාගම, ප්‍රිය කතා, සිනාහඬ, ආදරණීය ප්‍රේමයයාගේ රුව මා ඉදිරියේ නිර්මාණය කළා. ගුවන්විදුලියේ ඉහළ තනතුරක් ප්‍රේමයයාට ලැබෙන බවට රාවයක් එදා පැතිරී තිබුණා. අර තියෙන ප්‍රේමයයාගේ කාමරේ, අර තියෙන පුටුව. අපි එහෙම කිව්වම ප්‍රේමයයා කිව්වේ, "පිස්සුද බං, මගේ බල්ලට දුන්නත් බල්ලවත් ඔතනට යවන්නේ නැහැ. එතෙන්ට ගියොත් මම කොහොමද සෙරප්පු දෙකක් දාගෙන මේ කුරුඩෝරේ ඇවිදින්නේ?
ඉතින් සම්මුඛ ගායනාවට සහභාගී වෙන නිසා තවදාක තින්දුව කියන අවස්ථාවක් හම්බෙන්නේ.
ඒ හඳ ඇහෙනකොට අපේ හදවත් කොයිතරම් වේදනාවකින් පිරල යනවද? ඔබේ මගේ හදවතට වඩා ඒ හඳ ඇහෙද්දී වැටියෙන්ම වේදනාව විඳින කෙනා මේ අවස්ථාවේ අපිත් එක්ක එකතුලා ඉන්නවා. ඒ තමයි ප්‍රේමකීර්ති දල්විස්ගේ ආදරණීය බිරිඳ නිර්මලා දල්විස්. මම හිතන්නේ ඔහු ගැන කතා කරන්න මේ වෙලාවේ සුදුසුම තැනැත්තිය ඇයි කියලා. එදා 1989 ජූලි 31 වෙනිදා මේ වගේ වෙලාවකදී ප්‍රේමකීර්ති දල්විස් තවමත් ජීවත් වෙනවා. නමුත් නිර්මලාගේ පූර්ණගේ කැදැල්ලෙන් ඒ වෙද්දී ඔහුව එළියට රැගෙන ගොස් අවසන්. නිර්මලා දල්විස් මහත්මිය, අපි මේ කතාව ආරම්භ කරමු ඒ රාත්‍රියෙන්ම.
ඔහු ජීවිතේ අමතක වෙනව නෙවෙයි මං හිතන්නේ. සංසාරෙටම ඒ වගේ අවස්ථාවක් උදා නොවිය යුතු, කිසිම මේ දුන් ලෝකෙම කිසිම කෙනෙකුට උදා නොවිය යුතු අවස්ථාවක් ඒදේ. මේ වගේ වෙලාවක මිට අවුරුදු 25කට කලින් ඒ වගේ දරාගත නොහැකි මොහොතක් එළඹිලා නැහැ, ලැබෙන්නෙත් නැහැ, සංසාරෙටත් නැති වේවි. කොහොමද මං මේ මොහොත කියන්නේ? හරියට 9ට විනාඩි 20ක් තියෙද්දි එළඹුණු එක මොහොතක ප්‍රේමකීර්ති පුතාගේ නළලෙන් බලා වංචෝ එනව නේද කියන අවසාන වචන දෙක, බලාපොරොත්තු පුරවගත්තු වචන දෙකක් අරගෙන කවුදෝ එක්ක පිටමං වෙලා යන්න සිද්ධ වුණේ. කවුදෝ ප්‍රේමකීර්ති වරන් කිය මොහොත අවසාන තප්පරය. එතන ඉඳලා ඒ නියෝගේ මැත්තේ පැය 3ක් දක්වා අපිට එළියට එන්න එපා කියපු මොහොත ඉඳලා ගත කරපු පැය 3 මං හිතන්නේ මේ ලංකාවේ කාටවත් උදා වෙලා නැතුව ඇති. මන් දන්නේ කොහොමද කියලා. මට ඒක දරන්න කියන්න තේරෙන්නේ නැහැ, හොයන්න තේරෙන්නේ නැහැ, හොයන්න අවශ්‍යත් නැති තරමයි. මං කවදාවත් හිතුවේ නැහැ ඊට පැය 3කට පස්සේ මට කවදාවත් එහෙම දෙයක් අහන්න ලැබෙයිද කියන කතන්දරේ මොහොතකටවත් හිතුනේ නැහැ. මං ඒත් පැය ගාන ගත කරේ අනේ ප්‍රේම කිද්දිට පව් පින්නේ ඇති නේද, එහෙම නැත්නම් මේ වෙඩි හඬවල් ඇහෙනකොට බය ඇති නේද කියන වචන ඔස්සේ විතරයි.
අගෝස්තු මාසේ පළවෙනිදා මගේ වැඩිමහල් පුතාගේ අවුරුදු 2 උපන් දිනය දවසේ උදේවරුේ ගෙදර කාටත් නොකිය මම හෝමගම රජයේ රෝහලට ගියා. මృత ශරීරාගාරයේ සිමෙන්ති බංකුවක් උඩ ප්‍රේමයාගේ සිරුර දමා තිබුණා. රටකට කතා කළ, රටකට අලුත් මාධ්‍ය වෙනසක් කළ කටටම වෙඩි තබා තිබුණත් නල දත ඉලසම තිබුණා. ඔහුගේ අව්‍යාජ සිනාව මරණයෙන් ජය ගන්නට බැරිව හිනාවෙන්ම තිබුණා.
මේ ජනාධිපතිතුමා ගිහිල්ලා ඒතෙන්ට ගිහිල්ලා ආවා. එනකොට මම දැනගත්තා ඉක්මනින්ම, මම කලින් දැනගෙන හිටියා ඉතා ඉක්මනින් යා යුතු බවක් තියෙනවා. 10ට තිබුණ එක 9ට දාගත්තේ ඒකයි. ඒ හින්දා යන බව දන්නවා. තව දුරටත් සත්පුරුෂ සාමිච්චියක මොහොකටවත් දෙ දෙන්න තිබව දන්න හින්දා මම අතේ අරගෙන ගියා මම මෙතුවක් කල් සොයාගත්තු දේ ලිඛිතව ඉදිරිපත් කළ පොත. ඒ පොත අරන් ගිහිල්ලා ප්‍රදර්ශනයට යනකොට මම පොතේ ලිව්වා, ජනාධිපතිතුමනි ඔබතුමා මගේ මරණය පිළිබඳව සාධාරණ ඉෂ්ට කරන්න, මොකද ඒකට හේතුව මේ මරණයට වගේ කියුත්ත මිනිමරුවා ඔබතුමාගේ සෙවණේ කියලා. ඒක ලියලා අතේ තියාගෙන ඉඳලා එනකොට මම සැලකුවා ජනාධිපතිතුමනි කියලා. මං කතා කරලම එතුමා ආවා මං වෙතට. ආවහම මේ හිතුවද මං කුවා ජනාධිපතිතුමනි මෙහෙමයි, මම ලෝකෙ කිසි දෙයක් මේ ප්‍රේම කීර්ති වෙනුවෙන් මං ඉල්ලන්නේ නැහැ, ඉල්ලන්න ඕනත් නැහැ. මම ඉල්ලනවා එකම දෙයක්, මරණය පිළිබඳව සාධාරණ ඉෂ්ට කරලා දෙන්න කියලා. මොකද ඒකට හේතුව තියෙන්නේ ඔබතුමා හෙවන්නේ තමයි මිනිමරුවා ඉන්නේ. සයා හමුවේ මං ප්‍රසිද්ධිය දැන් ඒ අභියෝගය ඉදිරිපත් කරනවා.
එවකට ජනාධිපතිවරයාව සිටියේ රණසිංහ ප්‍රේමදාස මහතා. ප්‍රේමයාගේ මිනිමරුවන් තවම නිදැල්ලි. ඇතැම් විට ඔවුන් චේන්කාරයන්, පච්චකාරයන් වන්නට ඇති. එහෙමත් නැත්නම් අවුරුදු 18, 20, 25 තරුණයන් වන්නට ඇති. කවුරු වුණත් එත්තුවක් වූහරි පිස්තෝලේ හරි ප්‍රේමයාගේ කට ඇතුළට දමන විට ප්‍රේමකීර්ති දල්විස්ගේ කටහඬ ඇසුණාදැයි කියන්නට බෑ. ඔහු ලියූ 4000 ගීත අතුරෙන් එක් ප්‍රේම ගීතයක් හෝ ආදරයේ උල්පත වූ අම්මා ගීතේවත් මතකයට ආවාද දන්නේ? එහෙම මතකයට ආවා නම් කොකා අදින්නට ඇත්තේ ආදරය හඳුනන හෝ අම්මා කෙනෙකුගෙන් කිරිබිඳුවක් පියු කෙනෙකු වන්නට බෑ. රිචඩ් ද සොයිසා, තේවිස් ගුරුගේ මහතා, සාගරිකා ගෝමස් ඝාතනය කළේ කාට දන්වන්නටද? තවත් පැත්තකින් මෙහෙම හිතන්නත් පුළුවන්. ප්‍රේම් අයියා ඇතුළු ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් අද උන්නා නම් වත්මන් විද්‍යුත් මාධ්‍යවල ඕට හිමිවන තැන කුමක්ද? සුපිරිතරු විනිශ්ච මණ්ඩල වලට පැන ඔළුව වනන්නට ප්‍රේම් අයියා ඉදිරිපත් වේවිද? සිංහලත් නොවන ඉංග්‍රීසිත් නොවන නිවේදක නිවේදිකාවන් අතර ප්‍රේම කීර්තිය අල්විස්ගේ තැන කුමක්ද? වචන ගොන්නකඩ පමණක් සීමා වූ වත්මන් ඒකාකාරී ආදර ගීත රචකයන් අතර ප්‍රේම් අයියාගේ තැන කුමක්ද? සරුංගලයක් උඩ යන්නට නූලක් අවශ්‍ය වෙනවා සේම ගීතයක් ජනප්‍රිය කරවන්නට වීඩියෝවක් අවශ්‍යම යුගයක ප්‍රේම් අයියා ගීත රචනා කරාවිද?
කැලුම් දිදුලවන සරසුපුන් සඳ එකවාලියට එකට දකින්නට ඌරු එකල පින් මහිම කියන්නට ප්‍රියනුඹම උපනුපන් ජා
සිව් මහා ගංගා සියල්ලම මහා ගංගා වුණාට ඉතාම පුංචි දියධාරකින් ආරම්භ වෙලා ලක් පොළව සරු කරමින් මහා ගංගා ලෙස ගලා බසමින් මුහුදට එකතු වෙනවා. හෝටන් තැන්නේ ආරම්භ වන මහවැලිය රටේ මධ්‍යම කඳුකරය හරහා ගමන් කරමින් ත්‍රිකුණාමලින් මුහුදට වැටෙනවා. මහවැලි කැලණි කළු වලවේ ගංගා මොන පැත්තෙන් මුහුදට වැටුණත් ගලා යන්නේ අපේ රට සරුසාර කරමින්. තේ, රබර්, පොල් පමණක් නොවේ, පුංචි කීරවත්තු පවා සරුසාර කරමින්. නොරටක වසන අපි ශ්‍රී ලාංකික ආහාර පාන ගන්නා විට අපේ සිරුරට එක්වන්නේ මේ මහා ගංගාවලින් පෝෂණය වූ අපේම ලක්කම්මාගේ පෝෂණීය සාරය නේද? තවමත් ලක්කම්මා අපිව පෝෂණය කරනවා. මේ ණය අපි ගෙවන්නේ කොහොමද?
වාර්ෂික ආහාර සල්පිල මෙවරත් එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් 2017 අගෝස්තු මාස 12 වන සෙනසුරාදා උදේ 9:30 සිට පස්වරු 2:30 දක්වා මවුන්ට් ඊඩන් යුද අනුස්මරණ ශාලාවේදී බත්, කොත්තු, වඩේ, කට්ලට් රෝල්ස් ආදී ශ්‍රී ලාංකික ප්‍රණීත ආහාර සාධාරණ මිල ගණන් වලට ඔබට ලබාගත හැකි පැමිණ රස විඳින්න.
ලොව එලි කල හෙලවිමයි රුවන් නිදන හෙලවිමයි රුවන් අදන හෙලවිමයි නිවන් පුදන හෙලවිමයි ලොව එලි කල හෙලවිමයි මගේ රුවන් හෙලවිමයි මගේ නුවන් හෙලවිමයි මගේ නිවන් හෙලවිමයි මගේ රුවන් හෙලවිමයි මගේ නුවන් හෙලවිමයි මගේ sari helabimai lo pala pehelabimai nigire nigire helabimai nigire nigire helabimai isuri sari helabimai lo pala pehelabimai
මගේ රුහිර එළබිමයි මගේ පිසුර එළබිමයි මගේ මිහිර එළබිමයි මගේ රුහිර එළබිමයි මගේ පිසුර එළබිමයි ලත් හෙළබිමයි පඬිඳුන් පත් හෙළබිමයි යුදුවන් මත් හෙළබිමයි ලෝ හෙබවූ හෙළබිමයි ගිරුවන් ලත් හෙළබිමයි පඬිඳුන් පත් හෙළබිමයි යුදුවන් මත් හෙළබිමයි ලෝ හෙබවූ හෙළබිමයි මගේ තිදස හෙළබිමයි මගේ සිරස හෙළබිමයි මගේ නිවස එළබිමයි මගේ නිදස එළබිමයි මගේ සිරස එළබිමයි මගේ නිවස එළබිමයි
percent එහෙම ශබ්ද වෙන්නේ ප්‍රංශ භාෂාවෙන් ඒත් අපි දන්නේ ගීත මොපසං කියලා ප්‍රංශ ජාතික සාහිත්‍ය දරෙක් උපත ලබන්නේ 1850 අගෝස්තු 5 වෙනිදා මේ අගෝස්තු මාසයේට ඔහුගේ උපත සමරන 167 වෙනි වසර මිය යන්නේ 1893 ජූලි 5 වෙනිදා මියගොස් මේ ජූලි මාසට අවුරුදු 124යි ඔහු වඩා ජනප්‍රිය වන්නේ කෙටි කතා කරුවෙකු ලෙසටයි. නවකතා සහ කාව්‍ය ග්‍රන්ථ ලියා ඇති මොපසන්ගේ නිර්මාණ ප්‍රංශ සිනමාවටද එකතු වුණා. අද අපේ නාට්‍යයට හේතුකාරක වූ ది හෑන්ඩ් කෙටි කතාව ඔහු රචනා කළේ 1883 දී. මේ කෙටි කතාව පුංචි ටෙලි නාට්‍යයක් විදියට අපේම රංගන ශිල්පීන් රඟපාමින් නව ශ්‍රීලන්තයේදී නිර්මාණය වුණා. අන්තර්ජාලයේ YouTube එකෙන් අයිතිකාරයා ඔබට නරඹන්නට පුළුවනි. ගීත මොපසංගේ ది හෑන්ඩ් කෙටි කතාව ඇසුරින් අයිතිකාරයා
මහින් ජයවර්ධන කියන්නේ ලංකාවේ හිටපු දක්ෂ රහස් පරීක්ෂකවරයෙක්. කතාවක් තියෙනවා රහස් පරීක්ෂකෙන්ට තමන්ගේ භාර්යාවත් සැකයි කියලා.
ඒක ඉතින් අවුරුදු 30 ගානක මගේ රස්සාවේ පළපුර.
ඇත්තටම මහින්. ඇයි මහින්ට මේ මනුෂ්‍යයා ගැන හොයන්නේ හිතුනේ?
ඒකත් හොඳ ප්‍රශ්නයක්. මං ඒ කාලේ පදිංචිලා හිටියේ ටිකක් ගම්පැත්තට. හතර වටේම බැටළුවෝ අස්සයෝ දැම්වාගේ නෙමෙයි. කොටින්ම කියනවා නම් හැන්දෑවට මේ වගේ අඩියක් ගහන්නවත් කෙනෙක් හිටියේ නැහැ. ඔය කාලේ මගේ පොඩුද්දක් තිබුණා. හැමදාම උදේට හරි හවසට හරි ටිකක් දුවන්න යන්නේ. දවසක් මං ඔහොම දුවගෙන යනකොට කිලෝමීටර 5කට 6කට වගේ එහායින් වත්තක් මැද්දේ තිබුණු ගෙයක් ඉස්සරහා අවුරුදු 50ක 60ක වගේ මිනිස්සෙක් දැක්කා.
මහින්ද සන්තෝෂී තෙන්දති ආශ්‍රය කරන කෙනෙක් මුණ ගැහුණා කියලා නේද?
මොන පිස්සුද? මිනිහා මගේ දිහා බලලා නොදැක්කා කියන්නේ කියලා.
ඕක ඉතින් මිනිහෙක්ව සෑහ කරන්න තරම් දෙයක් නෙවෙයිනේ. කායිකවත් ආශ්‍රය කරන්න ඕනේ නැහැ කියලා මිනිහා හිතන්න ඇති.
ඒක එහෙම වෙන්නත් පුළුවන්. ඒ වුණත් කෙනෙක් කායික හරි ආශ්‍රය නොකරන්න හේතු කීපයක් තියෙනවා. එකක් පරණ රහස් එළිවේ කියන බය. එහෙම නැත්නම් සමාජයෙන් වැටකාලා තිබී. එහෙමත් නැත්නම් තමුන්ගේ රහස් අනාගතයට එළිවේ කියන බය.
මාත් එක්ක කවුරු හරි කතා නොකර ඇරියොත් මම ආයේ මුළු ජීවිතේටම ඇයි හොඳයි කම් පවත්තන්නේ නැහැ. ඒත් මහින් මට වැඩි වෙනස්නේ.
රහස් රකින්න එක ඕගොල්ලන්ගේ වැඩ. ඒ රහස් එළියට ගන්න එක මගේ වැඩ. ඇයි මේ මිනිහා මාත් එක්ක කතා කරන්න අකමැති? අඩුතරම මේ වගේ රටක ගුඩ් මෝර්නින් කිව්වම අඳුරන්නේ නැති කෙනෙක් උනත් උත්තර දෙන්න. මම්මගේ උත්සාහය අත්හැරිය. දැන් දිහාට තේරෙනවා ඇති මොකක් හරි හේතුවක් නිසා මිනිහා සමාජයෙන් ඈත් වෙන්න හදනවා කියලා. හැම සැකයකටම මොකක් හරි හේතුවක් තියෙනවා.
හේතුව මහෙන් රහස් පරිචයකෙක් වෙලා හිටපු එක. මට නම් ඔක තවත් සිද්ධියක් විතරයි. සමහර විට අපි නිකරුණේ සැකයක් හදාගන්නත් පුළුවන්.
එතකොට අපි සැකේ නැති කරගන්න. ඒත් ඔයාලා බලන්න. තවසක් මට හොඳ චාන්ස් එකක් ලැබුණා.
Morning.
Morning.
Can I help you?
මම වගේම මේක දැන් දුර්වල වෙලා.
ඔබ ලංකාවේ. මමත් ලංකාවේ.
ලංකාවේ ඉඳලා අපි දෙන්නම සිංහල කතා කරන්නේ.
සමාවෙන්න. මං හිතුවේ ඔබ ඉන්දියන් කාරය කියලා.
බාහිර පෙළුවේ මිනිහෙක් කඳුර ගන්න අමාරුයි.
මිනියට කාර් එක වත්තට ගන්න උදව් කළා. නම රාමනායක ලංකාවේ කෝටිපතිය. නුවරඑළිය අක්කර ගානක තේවත්තක් තිබිලා තියෙනවා. පදිංචිලා ඉඳලා තියෙන්නේ ඒකේ බංගලම.
මයින්ගේ සැකේ සෑහෙන දුරකට ගියා නේද?
කාර් එක ගන්න උදව් කරපු දවසේ මිනියා මට ගේ ඇතුළට කතා කළා. ඒත් මම ඒක පාටම කැමතුනේ නෑ. මිනියා කිව්වා උදව්වක් ගත්ත කෙනෙක් හිස්සදී යවන එක මිනිහාගේ පුරුද්ද නෙවෙයි කියලා.
ඉතින් මහින් ගිය ඇතුළට ගියාද?
මුල් දවසේ ස්තූපයේ ඉඳලා තේ එකක් දෙන්න. පස්සේ දවසල අපි හුඟක් දේ කතා කළා. මිනිහාමද කතා කරේ? මමත් මගේ රස්සාවර මං ගැන හැම දෙෙම කිව්වා.
මිනිහා රස්සාව ගැන අහුවෙම නැද්ද?
නෑ. මං හිතන්නේ මිනිහා දෙකේ ඉතර වැදගත් වෙන්නේ නැතිලේ.
මිනියා මහල්ගේ ගෙදරට ආවෙත් නැද්ද?
ඇයි නැත්තේ? ආව. එකම එක දවසක් ආවා. එදත් සරෝජිනී ළමයි එක්කලා ලංකාවට ගිහිල්ලා. මිනියා අපේ මගුල් පින්තූරේ දිහා බලලා අඬන්න පටන් ගත්තා. හිතවත්කමත් එක්ක යටපත් වෙලා තිබුණු මගේ සැකය ආපහු මතුවුණා. ඊට පස්සේ කිසිම දවසක මිනියා මගේ ගෙදර ආවේ නැහැ. මම හුඟක් උත්සාහ කළා. නමුත් මිනියා මග අරින්. දවසක් මිනියාගේ ගෙදරදී
සල්ලි උඩ පීරපු මිනිහෙක් මම. අපේ ගෙදර හැමදාම පාටි. හැමදා රෑට බීල වැටුණු වැටුණු තැන අපට නිඳ ගිහිල්ලා. සමහර දාට අපි බීලා එළි වෙන කන්නට අපිට දරුවෝ හිටියා. ඒ වුණාට නිරෝෂණය මටයි ගැන කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අපි ඉතේ හරිම සතුටුයි. සමහර දාට අපි දඩේ මේ යන කාට වැරදුනත් මගේ ඉලක්කය කිසිදාක වැරදිල නැහැ. මම අන්තිමට ලොකු දඩේමක් කළා. ඔයට පේනද මගේ අන්තිම දඩය?
මේක මේ මිනිහගේ ඇත්ත අතක් නේද?
ඔව්. තාම ජීවත් වෙන මිනිහෙකුගේ අත. නෑ නෑ. මිනිස් ස්වස් ගත පිස්සු බල්ලෙකුගේ අත. බල්ලෙක් කපා කන්න එනවනම් ඌව මරලා දාන්න ඕන. නැත්තම්ව සදාටම බැඳලා දාන්න. මංව සදාටම බැඳලා දැම්. ආයෙත් වෙන්නේ නැහැ අපාකන්ද. බැඳලා අවුරුදු 10කට පස්සේ නිරෝෂිතයි මටයි දරු සුරතල් බලන්න පුළුවන්. ලස්සන කුළුපටි. මගේ ලෝකේ ඒ ලස්සන කුළුපටි. ඊට පස්සේ මට වක්ත පාටි දාන්න වෙලාවක් තිබුණේ. මගේ මුළු ජීවිතේ මගේ මුළු කාලේ මම දරු පැටිය වෙනුවෙන් ගත කළා. මගේ හැම දෙයකම උරුමකාරය මගේ ඔතුන්න හිමි කුමාරය. දන්නවද ගෑණියෙකුට තමන්ගේ මිනිහට කරන්න පුළුවන් ලොකුම නින්දාව අපහාසය මොකද්ද කියලා? අනුන්ගේ දරුවෙක් තමන්ගේ දරුවෙක් කියලා තුරුළු කරගන්නකොට ඒ මිනිහට යටිහිතින් හිනාවෙන එක තරම් ගෑණියෙකුට තමන්ගේ මිනිහට කරන්න පුළුවන් නින්දාවක් නෑ. මං ඒ නින්දාවට මූණ දුන්නා. මං ඒ අපහාසයට මූණ දුන්නා. ඒත් මම ඉවසු. දෙයියනේ මට දැන් දරුවෙක් ඉන්න වෙලේද කියලා. මං ඉවසු. දරුවගේ තාත්තා මම නෙවෙයි කියලා දැන දැන මම ඒ නින්දාවට අපහාසයට මූණ දුන්නා. මං නිරෝෂිකෙන් ඉල්ලා සිටියා ඒ සම්බන්ධය දැම්මත් නවත්තන්න කියලා. මගෙන් කාර මගෙන් බීලා මගේ ගෙදර බුතිය ගත්තේ. මගේ ගෑණිත් එක්කත් බුතිය ගත්තා. මං කාටවත් වැරදි කියන්නේ මං හොයාගෙන ගියා. හොඳින් කතා කරලා මේ සම්බන්ධය නතර කරගා. ඌ පිස්සු බල්ලෙක්. වාව මාව හපාක. මට වෙඩි තියන්න ගෙන පිස්තෝලේ පොරබන්දරකට උගේ කකුල පැත්තටම හැරිලා උගේ අතින්ම පත් වුණා. උඩ සී නැති වුණා. මොන වුණා මිනිහෙක් නේද කියලා මම ඌව ඉස්පිරිතාලෙට අරගෙන යන්න හදනකොට ඌ ආයෙත් පිස්සු බල්ලෙක් වුණා. පිස්තෝලේ එල්ල කරලා මට ආයිත් වෙඩි තියන්න හැදුව. ඒකට උත්තර දුන්නේ උගේ බිත්තිය ගහලා තිබුණ උගේම කඩුවක්. බල්ලෙකුට පිස්සු වැදුනම එක්ක ඌව මරලා දාන්න ඕන නැත්තා ඌව සදාටම බැඳලා දාන්න ඕන. මං ඌව සදාටම බැඳලා දැම්මා.
ආයෙත් වෙන්නේ නැහැ
පාක. කොහොද මිනිහ? අතක් නැති. එහෙම නැත්තම් බොරු අතක් දාගත්තා. කකුලක් නොන්ඩි ගහන මිනිහෙක් ලංකාවේදී හමුනොත් ඌ තමයි පිස්සු බල්ලා.
මිනිහා මුළු සේසතම දරුවාගේ නමට ලියන අතක් අරගෙන කොහොමරි මෙහාට ඇවිත් තියෙන. ඒ දවස්වල අපි නිතර නිතර මොන ගැහුවද? ගේ සුද්ධ කරන්න සතියකට සැරයක් කම්පැනි එකකින් එනවා. එතකොට තමයි දැනගෙන තියෙන්නේ රාමනායකව මරලා දාලා කියලා. පුදුම විදියට වද දීලා ගබඩා කාමරේට ඇදගෙන ගිහිල්ලා බෙල්ල මිරිකලා තමයි මරලා තියෙන්නේ.
හරි පුදුමයිනේ.
පුදුමේක නෙවෙයි අර අත්කෑල්ලේ දම්වලක් කඩා දාලා තිබුණා. ඒ අත බොඩියක ළඟ තිබිලා තියෙන මිනිමරුව කිසිම සලකුණක් ඉතුරු කරලා ගිහිල්ලා නැහැ. බෙල්ලේ තිබුණු ෆින්ගර් ප්‍රින්ට්ස් අර එල්ලලා තිබුණු අත්කෑල්ලේ ෆින්ගර් ප්‍රින්ට්ස් කියලා පොලිසිය හොයාගෙන තියෙනවා.
එහෙනම් මිනිමරුව මැරිච්ච අත
නෑ. රාමනායක ඔය අත්කැල්ල දම්මැලක බැඳලා ඉබ්බෙක් දාලා එයාගේ ගබඩා කාමරේ ඉල්ලලා තිබුණේ. අතේ අයිතිකාරය ඇවිත් ඒ මැරුණු අතින්ම රාමනායකගේ බෙල්ල මෙරිකලා වද දීලා මරලා දාලා තිබුණේ. එම කරලා එදා රෑම ආපහු එයා එයාපෝට් එකෙන් යන්න ගියා. ඕක මේ රටේ රහස් පරීක්ෂකෙන්ට හොයාගන්න බැරි වුණා. මම හොයාගත්තත් මට ඒක කියන්න අයිතියක් නැහැ. මොකද රහස් පරීක්ෂකෙක් වශයෙන් මේ රටේ මාව පිළිගන්නේ නැති හින්දා. ඒත් අයිතිකාරයා ආපහු ආවා.
සහභාගී වුණා යාපා බණ්ඩාර, රුවන් ප්‍රනාන්දු, විපුල අබේසූරිය. පරිවර්තනය, සංවාද, පටිගත කිරීම සහ අධ්‍යක්ෂණය ප්‍රියානන්ද විජේසුන්දර.
වාර්ෂික ආහාර සල්පිල මෙවරත් එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් 2017 අගෝස්තු මාස 12 වන සෙනසුරාදා උදේ 9:30 සිට පස්වරු 2:30 දක්වා මවුන්ට් ඊඩන් යුද අනුස්මරණ ශාලාවේදී බත් කොත්තු වඩේ කට්ලට් රෝල්ස් ආදී ශ්‍රී ලාංකික පනීත ආහාර සාධාරණ මිල ගණන්වලට ඔබට ලබාගත හැකි පැමිණ රස විඳින්න.
දැන් සෑම මාසකම 4 වන සතියේ ජන්මභූමි ඔබ වෙත එන්නේ අපේ නිවසේ සිට ඔබේ නිවසට නැගමනක්. අන්තර්ජාලය හරහා
විශ්ණු විදී දෙයිනිව හල්වි යත්නා සත් බල ආයු ලැබි නිදුක් නිරෝගීව සුවපත් වේවා හිකමු දුකමින් බැඳී විශ්ණු විදී දෙයිනිව හල්වි බලආයු ලැබි නිදුක් නිරෝගීව සුවපත් වේවා එකමු දුකමින් බැඳී
සන්ධ්‍යා විජේසුන්දර සමග ප්‍රියානන්ද විජේසුන්දර. ඉතින් ගිහලා එන්න. ආරක්ෂා ආවඩා ආයුබෝවේවා.